සුපුරුදු පරිදි අධිනේදිත් අපි සූදානම් ක්‍රීඩා පිටිය තතුවිත්ති විමසා බලන්නට. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පිටිය තුළ තරමක් මතභේදාත්මක කරුණු කාරණා මේ වන විට වාර්තා වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම අන්තර්ජාලය ඔස්සේ සැරිසරන ඔබට, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්‍රවෘත්ති පිළිබඳව විමසිල්ලෙන් සිටින ඔබට මෙය අලුත් කාරණයක් නොවන්නට පුළුවන්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජයත් සමගින් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ නායකත්වයේ වෙනසක් සිදුවන බවට විවිධාකාරයේ ප්‍රචාර මාධ්‍ය ඔස්සේ, ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ පළවෙන ආකාරය අපිට පසුගිය වකවානුව තුළ දක්නට ලැබුණා. මේ කරුණු කාරණාවල ඇත්ත නැත්තත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ තොරතුරුත් අපි පළමුවෙන් විමසා බලන්නට සූදානම්. අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි දැනගන්නට කැමති මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුවීමට යනවා යනුවෙන් පසුගිය දිනවල අපි දැක්කා අන්තර්ජාලය ඔස්සේ විවිධ තොරතුරු පළවනවා. මෙහි ඇත්ත නැත්ත මොකද්ද?
මෙහි ඇත්ත නැත්ත පිළිබඳව කතා බහ කිරීමට පෙර මා සූදානම් සංශය නිමාවට පත් වූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිළිබඳව කිසියම් මතක් කිරීමක් සිදු කරන්නට. ඒ තමයි එම තරගයේදී ශ්‍රී ලංකාව ඉනිමකින් සහ ලකුණු 118කින් පරාජයට පත් වුණා. ඒ අනුව ටෙස්ට් තරගාවලිය තුනට බිඳුවක් ලෙස දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. එම තරගයේදී දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලකුණු 426ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 131ක් පමණයි. දෙවන ඉනිමට ලකුණු 177ක් පමණයි ලබා ගත්තේ. පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව පිටියේ රැඳී සිටියේ පන්දුවාර 45යි පන්දු 4ක් පමණයි. දෙවන ඉනිමේදී පන්දුවාර 42යි පන්දු 3ක් පමණයි පිටියේ රැඳී සිටියේ. අමතක කරන්න එපා, මේ එක් දින තරගයක් නොවේයි, ටෙස්ට් ක්‍රිකට් තරගයක්. මේ ආකාරයෙන් දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකාව පරාජයක් ලැබීමට හේතුව කුමක්ද? තරගාවලියේම පරාජයට පත්වීම පිටුපස ඇති කරුණු කාරණා මොනවාද යන්න පිළිබඳව කතා බහ කිරීම සඳහා තරගයේ පරාජයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තේරීම් කමිටු සභාපති සරත් ජයසූරිය, ඒ වගේම ශ්‍රී ලංකා නායකයා ඇන්ජලෝ මැතිව්ස්, උපනායකයා දිනේෂ් චන්දිමාල්, කණ්ඩායම් කළමනාකාරීත්වයේ සහ ග්‍රැහම් ෆෝඩ් පුහුණුකරු අතර දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. ඉතාමත්ම දීර්ඝ වශයෙන් ඇදුණු දුරකථන සංවාදයක් බවයි මේ සම්බන්ධයෙන් අපට තොරතුරු වාර්තා වන්නේ. පරාජයට හේතු පිළිබඳව විමසීමට මෙම දුරකථන සංවාදයේ පැවති බවට ඔවුන් පැවසුවත් එහිදී කතා බහට ලක්ුණේ ශ්‍රී ලංකාවේ නායකත්වය වෙනසක් කිරීමද යන්න සම්බන්ධයෙන් ඇතැම් සමාජ වෙබ් අඩවි ජාලා වාර්තා කර තිබුණා. මෙන්න මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පසුගියදා මාධ්‍ය හමුවක් පැවැත්වුණා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී. මෙහිදී මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගෙන් විමසා සිටියා. මෙන්න මේ සිදු කෙරුණා වූ සාකච්ඡාවේදී ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයේ ඉවත් කිරීමට, නැතිනම් ටෙස්ට් කණ්ඩායමට, එක් දින කණ්ඩායමට සහ 20x20 කණ්ඩායමට වෙනම නායකයින් පත් කිරීමට හෝ ඇතැම් විට අවම වශයෙන් 20x20 කණ්ඩායමේ නායකත්වයට යලිත් ලසිත් මාලිංග ගෙනීමට බලාපොරොත්තුවක් තිබෙනවාද, මේ සම්බන්ධයෙන් කතා බහක් ඇති වුණාද යන්න පිළිබඳව විමසා සිටියා තිලංග සුමතිපාල මහතාගෙන්. විශේෂයෙන්ම මේට හේතු වුණේ මීට පෙර පැවති අවසන් මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කර සිටියා 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන තුරු නායකයා සහ උපනායකයා ඇන්ජලෝ මැතිව් සහ දිනේෂ් චන්දිමාල් කියලා මෙන්න මේ වටපිටාව යටතේ තමයි අප විමසා සිටියේ ඔහුගෙන් නායකත්වයේ වෙනසක් පිළිබඳව. මේ ඒ සඳහා තිලංග සුමතිපාල මහතා ලබා දුන් පිළිතුර.
නෑ, අපි එහෙම ඩිස්කස් කරත් නෑ කැප්ටන් ගැන, කිසිම දෙයක් නායකයා ගැන කතා නෑ. අපි ඇයිකින් විමසුවා අපේ ටෙස්ට් තරගාවලියට අවතීර්ණ වෙච්ච විදිය මොන හරි අඩුපාඩුවක් තියෙනද, කොහෙද ඒක වැඩි දියුණු කරගන්න පුළුවන් කියලා. ඊළඟට මේ T23 සහ එක්දින තරඟ පහට අපි කොහොමද යන්නේ, මොන වගේ කණ්ඩායමක්ද? ඉතින් අපි යම් යම් තොරතුරු සොයාගෙන තියෙනවා. ඒ කියන්නේ අපිට ටෙස්ට් තරඟාවලියට ලැබිච්චා වගේ විකට් හම්බ වෙන එකක් නැහැ, ඊටද වෙනස් වෙයි. අපිත් යම් කිසි උපක්‍රමශීලී ආක්‍රමණශීලී වැඩසටහනක් තියෙනවා. ඉතින් ඒ ගැන සාකච්ඡා කරා මිසක් කිසිම වෙලාවක නායකයා ගැන කතා කරේ නැහැ. අපි කියන්නේ 2019 මේ ඉන්න අයගෙන් සුදුසුම කෙනා නායකත්වයට ඇන්ජලෝ කියලා. ඉතින් ඇන්ජලෝට ඒක කියලා එයාටත් එයාගේ රාජකාරිය සහ භූමිකාව තේරුම් අරන් වැඩ කරන්න වෙනවා. ඉතින් ඒ හැමෝටම, අපි හැමෝටම වගකීමක් තියෙනවා. ඊළඟට අපිට වගවීමක් තියෙනවා. අපි රෙස්පොන්සිබිලිටි එක තියෙන්න ඕනේ, වගේ අපි අකවුන්ටබිලිටි එක තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ ආ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක්, ලංකාවේම විතරක් නෙමෙයි සාමාන්‍ය ලෝකේ ගත්තොත් ඇන්ජලෝට වගකීම සහ වගවීම දෙකම තියෙනවා. ඒක දැන් එයාගේ අතේ තියෙන. අපි ක්‍රීඩකයින්ට දෙන්න පුළුවන් උපරිම සහයෝගය පසුබිම හදලා ඒව අපි නඩත්තු කරගෙන යනවා. ඉතින් පර්ෆෝමන්සස් එක තියෙන්නේ අපි කාගෙවත් අතේ නෙමෙයි ඒගොල්ලන්ගේ අතේ. ඉතින් පර්ෆෝමන්සස් එක හැමතිම්ම තමන්ගෙන් අපේක්ෂා කරන දේ වුණේ නැත්තම් තේරුම් කමුටුට සම්පූර්ණයෙන්ම අපේ නිදහස දීලා තියෙනවා. ලංකාවේ ක්‍රිකට් වල දිනුව සඳහා හරි උපදේශය අපිට දෙන්න, හරි තීන්දුව අරන් අපවට නිර්දේශ දෙන්න.
ඒ වගේම තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගෙනුත් මෙහිදී මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කර සිටියා. එහිදී සනත් ජයසූරියගෙන් විමසා සිටියා ඇතැම් මේ මාධ්‍ය ඔස්සේ පළවන්නා වූ කරුණු කාරණා පිළිබඳව ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කිරීමට ඔබ ඇතුළු තේරීම් කමිටුව කිසියම් උත්සාහයක් ගත්තාද කියලා සනත් ජයසූරියගෙන් විමසා සිටි විට මෙන්න මේ ආකාරයෙන් තමයි ජයසූරිය පිළිතුරු ලබා දුන්නේ.
චාරයක් පරාද වෙනකොට ගොඩක් දේවල් කතා කරනවා. ඉතින් අපි දැනට ඇන්ජලෝ මැතිව්ස් ගැන ඒ වගේ දේවල් සාකච්ඡා කරලා නැහැ. මේ වෙලාවේ මම දැන සංචාරයක් තියෙන මැද මම හිතන්න හොඳ නැහැ. අපි ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙකු හැටියට තවත් ක්‍රීඩකයෙකුට පීඩනයක් දෙන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඉතින් අපිට ඕන දෙයක් තියෙනම් මං ඇන්ජලෝට ඊයේත් මං කතා කරා. මම කිව්වා අපි ඕන දෙයක් තියෙනම් අපි කෙලින් කතා කරනවා. අපි එක එක මාධ්‍ය හරහා පණිවිඩයක් නැහැ කියලා. ඒ ක්‍රිකට් ආයතනෙත් එහෙම වැඩ කරන්නේ, තේරුම් කමිටුවත් එහෙම වැඩ කරන්නේ. කියන්න පණිවිඩයක් තියෙනනම් කෙලින් ඒ කතා කරලා අදාළ පුද්ගලට ඒ පණිවිඩය කියනවා මිසක් අපි මේ වටරවමි කියලා පණිවිඩයක් නැහැ.
ඒ වගේම මේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මේ ආකාරයෙන් පරාජයට පත් උනේ ඇයි, මේ සඳහා බලපෑ කරුණු කාරණා මොනවාද? ශ්‍රී ලංකාවේ පුහුණුකාරීත්වය විශේෂයෙන්ම ග්‍රැහම් ෆෝඩ් කියන්නේ සංජය දකුණු අප්‍රිකානු ජාතිකයෙක්, දකුණු අප්‍රිකාවේදී ක්‍රිකට් ක්‍රීඩා කළ පුද්ගලයෙක්. ඔහු පුහුණුකරුවෙකු ලෙස ඇයි අපට දකුණු අප්‍රිකාවේදී තවම වශයෙන් ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට හෝ ග්‍රැහම් ෆෝඩ්ගේ සහයක් නොලැබුණේ මන්ද, මෙහිදී බලපෑ වෙන කරුණු කාරණා තිබුණාද යන කාරණාව පිළිබඳවත් තිලංග සුමතිපාල මහතාගෙන් විමසා සිටියා. ඔහු එහිදී ඍජුවම අදහස් දක්වා සිටියා ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලත්වය මේට බලපෑ බව, ඒ වගේම මේ තත්ත්වය මෙතැන් සිට ඉදිරියට සකස් කිරීම තම වගකීම බවත් ඔහු සඳහන් කර සිටියා. ඒ වගේම සංජය කියන්නට ඕනේ ශ්‍රී ලංකාව පැත්තෙන් තවත් වැදගත් කරුණු කාරණා කීපයක් මේ මාධ්‍ය හමුවේදී අනාවරණය වුණා. ඒ තමයි විශේෂයෙන්ම යාපනයේදී ඉදිකිරීමට බලාපොරොත්තු වෙන නව ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව මාධ්‍යවේදීන් විමසා සිටියා. එක් හේතුවක් තමයි හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණය පාඩු ලබන වටපිටාවක ඇයි තවත් කොළඹ සිට ඉතාමත් දුරබැහැර ප්‍රදේශයක තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකරන්නේ යන ප්‍රශ්නේ තමයි මාධ්‍යවේදීන් විමසා සිටියේ. මෙන්න මේ සඳහා
යාපනයේ ක්‍රීඩාංගණය අපි අවුරුදු 4ක සැලැස්මකින් ආරම්භ කරන්නේ. එතන ලක්ෂ 6ක 7ක ප්‍රමාණයක් ඉන්නවා. යාපනයේ අර්ධද්වීපයේ ටර්ෆ් විකට් 7ක් තිබිලා තිනවා. ඉස්කෝල 17ක් ක්‍රිකට් ගහලා තිනවා ඉස්සර අතීතයේ. දැන්ටත් මුළු උතුරු පළාතම ගත්තොත්, දිස්ත්‍රික්ක පහම ගත්තොත් මුල්ලතිව්, වන්නී, මැනා, කිලිනොච්චි, ජැෆ්නා කියන මේ පහේම අපේ කේන්ද්‍රය වෙන්නේ යාපනය. ඉතින් අපි මූලික වශයෙන් පළාත් නමෙන් පළාත් අටකට තමයි ක්‍රිකට් කලාප වෙන් කරලා තියෙන්නේ. ඒකෙන් ප්‍රධාන කේන්ද්‍ර අපි හඳුනාගෙන තියෙන්නේ කොළඹ, ගාල්ල, මහනුවර, දඹුල්ල. දෙවෙනුව අපි හඳුනාගෙන තියෙන්නේ බදුල්ල යාපනය. ඊට පස්සේ මඩකල්පෝ සහ කුරුණෑගල කියන කේන්ද්‍ර අටෙන් තමයි සංවර්ධනය වෙන්නේ. ඒ නිසා අපිට යාපන අර්ධත් දීපේ අපි දැන් සොයාගෙන ගිහින් තැන් 3-4ක් බලන්න දෙකක්ට අඩු කළා. අපි වැඩියෙන්ම කැමති මණ්ඩතිව් කියන තැන තමයි දියුණු කරන්නේ. ඉතින් ඒක අපිට අපි මිලියන 100ක් වගේ ප්‍රමාණයක් අපි මේ අවුරුද්ද අයින් කළා තියෙනවා. ඒක අපි කළ යුතුයි. අපි හිතන එක කරන්න ඕනේ කියලා. අපිට විශ්වාසයෙන් තුන ඒක සුදුසු දෙයක් කියලා.
ඒ වගේම තවත් විශේෂී ක්‍රිකට් තරගාවලියක් මේ වසර අවසානයේදී සහ එළබෙන 2018 වසරේදී පැවැත්වීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා. ඒ තමයි ඉන්දියාවේ 70 වන නිදහස් දින සැමරුම සහ ලබන වසරේදී පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සැමරුම උදෙසා ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට මේ සඳහා ඉන්දියාවේ එකඟතාව පළ වී තිබෙනවා. මෙන්න මේ සම්බන්ධයෙන් තිලංග සුමතිපාල මහතා මේ ආකාරයෙන් අදහස් දක්වා සිටියා.
ඔව්, අපි ආරාධනා කරා ඉන්දියාවට 2018 අපිට 70 වෙනි නිදහස සමරන අවස්ථාවේ අපිට ලංකාවට එන්න කියලා ඉන්දියාවට. ඉතින් අපි ඒකට ප්‍රතිපත්ති වශයෙන් ඉන්දියාවේ එකඟතාවයකට ආව එක අපි බොහොම සන්තෝෂ වෙනවා. ඉන්දියන් ක්‍රිකට් පාලක මණ්ඩලෙත් අපි ඉල්ලීමක් කරා අපේ ඉල්ලීමට අමතරව. නිසා අපිට මේ තරගාවලිය ලැබන වසරේ තියෙනකොට ඉන්දියාව අදහස් කරා මේ වසර ඒගොල්ලන්ට අවුරුදු 70 පිරෙනවා. අපිට ආරාධනා කරලා තියෙනවා පුළුවන් නම් අපි පොඩි තරගාවලියක් ක්‍රීඩා කරමු. එතකොට අපි බලනවා මේක මේ පෙබ්‍රවාරි මාසේ තියෙන ICC එකේ රැස්වීමේදී පෙබ්‍රවාරි 3-4 අපි ඩුබායි නගරේ අවසන් රැස්වීමක් තියෙනවා. පස්සෙන්ද එනකොට අපිට ඕගලන්ට ප්‍රනවුන්ස් කරන්න පුළුවන් වෙනවා අපේ දින වකවානු.
ඒ අනුව මේ එළඹෙන තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමෙන් පසුව සුමතිපාල මහතා විශේෂයෙන් කාරණාවක් සඳහන් කළා. ඒ තමයි අද දිනේදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා වේලාවෙන් නම් අද රාත්‍රියේ 9:30ට ආරම්භ වෙනවා ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු 20x20 ක්‍රිකට් තරගය. මෙම තරගාවලියේ ජයග්‍රහණය කිරීම අනිවාර්ය සාධකයක් බව ඔහු සඳහන් කර සිටියා. මක්නිසාදයක් දකුණු අප්‍රිකාව ඉදිරිපත් කර තිබෙන්නේ තරමක් අධැකීම් අඩු නවක ක්‍රීඩකයන්ගේ සඳුන්ගත් කණ්ඩායමක්. ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාව අධැකීම් බහුල ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙන නිසාවෙන් මේ ටෙස්ට් තරගාවලියේ පරාජය අමතක කර ඉදිරියට යාමට නම් අනිවාර්යයෙන්ම මේ 20x20 තරගාවලියේ ජයගත යුතු බව ඔහු සඳහන් කළා. පළමු තරගයේ අද රාත්‍රියේදී පැවැත්වෙනවා. දෙවන තරගයේ 22 වෙනිදා සහ අවසන් 20x20 තරගයේ එළඹෙන 25 වෙනිදා පැවැත්වීමට නියමිතයි.
මොදරංගර දැන් අපි අවධානය යොමු කරමු වයස අවුරුදු 19-15 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ දෙසට මේ කණ්ඩායම සහභාගී වූ තරඟ පිළිබඳව තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමතියි.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී දිගින් දිගටම පරාජයට පත්වන විට 19-15 කණ්ඩායම ඊට සමගාමීව දකුණු අප්‍රිකාවේ තරඟ සංචාරයක නිරත වෙනවා. ඔවුන් නම් සහභාගී වූ සෑම තරගයක්ම මෙතෙක් ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා. පසුගියදා තමන්ගේ 3 වෙනි තරගයට සහභාගී වුණා දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන තරගාවලියට සිම්බාබ්වේ කණ්ඩායමත් එක්වනවා. මේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක් දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුරු 8ක ඉතාමත්ව පහසු ජයක් හිමි කරගත්තා. මෙම කණ්ඩායමේ නායකත්වය දරන්නේ අවිෂ්ක ප්‍රනාන්දුයි. දැනුව මේ යොවුන් කණ්ඩායම ජාතික කණ්ඩායමට සාපේක්ෂව ඉහළ දක්ෂතා දක්වමින් සිටින බව කියන්නට ඕනේ.
රංගන, ඒ වගේම අපිට පසුගිය දිනවල වාර්තා වුණ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විසින් විශේෂයෙන්ම හිස් වැසුම් පැලඳීම පිළිබඳව නව නීතියක් හඳුන්වා දීමට නියමිතයි. මෙම නව නීතිය පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන බව අපට තොරතුරු දැනගන්නට ලැබෙනවා. අපි දැනගන්නට කැමති මේ පිළිබඳව තොරතුරු රංගන.
ඔව් සංජය, විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ මේ ක්‍රීඩකින්ගේ ආරක්ෂාව, ඒ වගේම ක්‍රීඩිකාවන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ කරුණු කාරණා කීපයක් ICC හඳුන්වා දී තිබෙනවා. මේ සඳහා ප්‍රධානතම හේතුවක් තමයි ඔස්ට්‍රේලියාවේදී මීට වසර කිහිපයකට පෙර ෂෙෆීල්ඩ් ෂීල්ඩ් තරගයක් අතරතුර ෆිල් හියුස් මරණයට පත් වුණා පන්දුවක් විශේෂ වැදීම හේතුවෙන්. ඒ වගේම මීට පෙර නිමාවට පත් වූ පසුගිය සතියේදී නව ශ්‍රීලංක බංග්ලාදේශ තරගයේදීත් අපදුටුවා ක්‍රීඩකයෙක් මේ හිෂේ පන්දුව වැදීම නිසා ඔහු ඒ අවස්ථාවේම රෝහල් ගත කරන ආකාරය. මේ නිසාවෙන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු හෙල්මටයක් නැතිනම් හිස්වැසුමක් පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. මේ සඳහා ප්‍රමිතියක් හඳුන්වා දී තිබෙනවා. බ්‍රිතාන්‍ය ප්‍රමිතියට අනුකූල නවතම හෙල්මටය පැළඳීම අනිවාර්ය සාධකයක් වනවා. ඒ අනුව එළබෙන පෙබරවාරි මාස පළවෙනිදා සිට අවශ්‍ය නම් ක්‍රීඩකයෙකුට හිස්වැසුමකින් තොරව පන්දුවට පහර දීමේ හැකියාව තිබෙනවා. නමුත් යම් ආකාරයකින් පිටිකරුවෙකු හිස්වැසුමක් පළඳිනවා නම් එය අනිවාර්යෙන්ම බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් යුතු හෙල්මටයක් විය යුතුයි. ඒ එසේ නොවනවා නම් පළමු අවස්ථාවේදී ඔහුට අවවාද කරනවා. දෙවන සහ තුන්වන අවස්ථාවත් ඔහු නොසලකා හරින්නේ නම් තරඟ තහනමක් දක්වා යෑමට මේ නව නීති රීති මගින් අවස්ථාව උදාවනවා. ක්‍රීඩකින්ගේ ආරක්ෂාව උදෙසා මේ තීරණය ගත් බව තමයි ICC නිවේදනය කර තිබෙන්නේ. ඒ අනුව එළබෙන පෙබරවාරි මාස පළවෙනිදා සිට ශ්‍රී ලංකාව ඇතුළු ඕනෑම ජාත්‍යන්තර තරගයකට සහභාගී වෙන කණ්ඩායමකට මේ නව නීති රීති අනුව බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් යුතු හෙල්මටයක් පැළඳීම අනිවාර්ය සාධකයක් වනවා සංජය.
දැන් අපි සූදානම් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිටියට අවධානය යොමු කරන්නට. ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර 3 වෙනි එක්දින ක්‍රිකට් තරඟයේ දිනේදී පර්ත් නුවර වැකා ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වුණා. මේ තරඟයෙන් කඩුලු 7ක දෙවැන්ත ජයග්‍රහණයක් හිමි කරගන්නට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ පාකිස්තානු කණ්ඩායම. ඔවුන් නියමිත පන්දු අර 50 තුල කඩුලු 7ක් දැවී ලකුණු 263ක් වාර්තා කළා. මෙහිදී බාබර් අසාම් පාකිස්තානු කණ්ඩායමේ පිතිකරු වාර්තා කළ ලකුණු 84 කැපී පෙනුණා. විශේෂයෙන්ම ඉනිම 21කදී ඔහු එක් දින ලකුණු 16 සීමාව පසු කර යන්නටත් සමත් වුණා. මෙයත් සුවිශේෂී වාර්තාවක් බවට පත් වුණා. ඒ වගේම ඔස්ට්‍රේලියාවට මේ තරඟයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 264ක ඉලක්කයක් හිමි වුණා. පන්දු වාර 45ක් අවසානයේ කඩලු 3ක් පමණක් දැවී ලකුණු 265ක් වාර්තා කරමින් තරගයේ ජයග්‍රහණය සහතික කරගන්නට ඔස්ට්‍රේලියාවට හැකියාව ලැබුණා. නායක ස්ටීවන් ස්මිත් නොදෙවි ලකුණු 108ක් ඊයේ දිනේදී වාර්තා කළා. ඒ වගේම තමන්ගේ පළමු එක්දින ක්‍රිකට් තරගයට සහභාගී වූ පීටර් හෑන්ස්කොම් ලකුණු 82කින් ඔස්ට්‍රේලියානු විනිමිට දායකත්වය ලබා දුන්නා. විශේෂයෙන්ම තමන්ගේ පළමුවැනි එක්දින තරගයේදී අර්ධශතකයක් වාර්තා කරන්නට ජාත්‍යන්තර ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සමත් වී තිබෙනේ. ඒ අතරට එක් වනට පීටර් හෑන්ස්කොම් ඊයේ දිනේදී සමත් වුණා. ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන සිව්වැනි එක්දින ක්‍රිකට් තරගය ලැබෙන 22 ඉරිදා සිඩ්නිහිදී ආරම්භ වීමට නියමිතයි. දැන් අපි සූදානම් බිග් බෑෂ් ලීග් 2020 ක්‍රිකට් තරගාවලියට අවධානය යොමු කරන්නට. මේ තරගාවලියේ අවසන් පූර්ව වටේ ආරම්භ වීමට නියමිතයි එළබෙන 24 වෙනිදා. මේ තරගාවලිය යටතේ අද්දිනේදී බ්‍රිස්බේන් හීට් කණ්ඩායම මෙල්බන් රෙනගේට් කණ්ඩායම සමගින් බ්‍රිස්බේන් හීට් තරඟ වැදීමට නියමිතයි. හෙට දිනේදී හොබාට් හරිකේන්ස් කණ්ඩායම පර්ත් ස්කෝචස් කණ්ඩායම සමගින් තරඟ වදිනවා. ඒ වගේම මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායම සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සමගින් හෙට දිනේදී මෙල්බන් නුවරදී තරඟ වැදීමට නියමිතයි. ඉන් අනතුරුව අවසන් පූර්ව වටේ ආරම්භ වෙනවා මේ මාසේ 24 වෙනිදා. ඒ වගේම මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ මාසේ 28 වෙනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි. මේ වෙන විට තරගාවලියේ ලකුණු සටහන දෙසට අවධානය යොමු කළහොත් එහෙම බ්‍රිස්බේන් හීට් කණ්ඩායම ප්‍රථම ස්ථානයේ සිටින්නේ, දෙවන ස්ථානය මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායම ටීමිව තිබෙනවා, තුන්වන ස්ථානය පර්ත් ස්කෝචස් කණ්ඩායම ටීමිව තිබෙනවා, සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට මේ වෙන විට ලකුණු සටහනේ සිව්වන ස්ථානය හිමිව තිබෙනවා. දැන් අපි සූදානම් අවධානය යොමු කරන්නට මේ දිනවල මෙල්බන් නුවරදී ක්‍රියාත්මක ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය දෙසට. ඊයේ දිනේදී ලෝකශූර ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ලැබූ පරාජය පිළිබඳව තොරතුරු වලට අපි පළමුවෙන්ම අවධානය යොමු කරන්නට සූදානම්. විශේෂයෙන්ම ලොව වර්ගීකරණයේ ඉතාමත් ඉහළින් සිටින ක්‍රීඩකයෙක් නොවැක් ජොකොවිච් මීට පෙර 6 වතාවක් ඔස්ට්‍රේලියානු විරුද්ධ ටෙනිස් තරගාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා. ඒ වගේම 12 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලිවල ශූරතාවය හිමි කර ගැනීමට ජොකොවිච් සමත් වී තිබෙනවා. ඔහු ඊයේ දිනේදී උස්බෙකිස්තාන් ක්‍රීඩක ඩෙනිස් ස්ටෝමින් හට පරාජයට පත් වුණා. ඩෙනිස් ස්ටෝමින් කියන්නේ ජාත්‍යන්තර වර්ගීකරණයේ 117 වෙනි ස්ථානයේ සිටින ක්‍රීඩකයෙක්, ජාත්‍යන්තර වර්ගීකරණයේ ඉතාමත් පහළ ස්ථානයක සිටින ක්‍රීඩකයෙක්. නමුත් ජොකොවිච් මේ ආකාරයෙන් පරාජයට පත්වීමත් සමග තරගාවලියේ ඉදිරියට යෑමේ බලාපොරොත්තු ඔහුට අහිමි වී තිබෙනවා. විශේෂයෙන්ම 7 වෙනි වතාවටත් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාවය හිමි කර ගැනීමේ අරමුණින් තමයි ඔහු මෙවර තරගාවලියට ඉදිරිපත් වුණේ. නමුත් ඒ බලාපොරොත්තු ඔහුගෙන් ගිලිහි ගිය බව තමයි අපිට මේ මොහොතේ වාර්තා කරන්නට සිදු වී තිබෙන්නේ. අද්දිනේ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පැවැත්වෙන තරඟ අතර අවධානය යොමු වන තරඟ බවට පත් වුණා තෝමස් බර්ඩිච් සහ රොජර් ෆෙඩරර් අතර අද රාත්‍රියේදී පැවැත්වෙන තරඟ. ඒ වගේම වීනස් විලියම්ස් යින්ගින් ජුවන් සමගින් අද රාත්‍රියේදී තරඟ වැදීමට නියමිතයි. ඒ වගේම පසුගිය වතාවේ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා ශූරතාවය හිමි කර ගැනීමට සමත් වුණු ඇන්ජලික් කර්බත් අද දිනේ තරඟ වීමට ප්‍රවිෂ්ඨ වීමට නියමිතයි. ඒ සමගින් අදට අපි ක්‍රීඩා පිටියේ තතු විත්ති නිමාවට පත් කරනවා. හමු වෙමු වෙන සතියේදීත් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති සමගින්.